අද විෂය කරුණු සාකච්ඡා කරන්න අපි ආරාධනා කළා අනුරාධපුර කලාප අධ්‍යාපන කාර්යාලයේ විද්‍යාගුරු උපදේශක ධර්මා අමරතුංග මහත්මියට.
ආයුබෝවන්. රජරට ගුරු ගෙදර අධ්‍යාපනික වැඩසටහන සමග සම්බන්ධ වී සිටින ආදරණීය දුවේ පුතේ, පළමුවෙන්ම මම ඔයාලට පොඩි ප්‍රශ්න කීපයක් යොමු කරන්නයි බලාපොරොත්තුව. මොනාද දන්නවද? ඔයාලා මේ දිනවල මොකද කරන්නේ? ඉස්කෝලේ යනවද? නෑ නේද? ඇයි? මම දන්නවා ඔයාලා කියනවා ඇති කොරෝනා නිසා කියලා. මොකද්ද මේ කොරෝනාව සංගතය කියන්නේ? වෛරසයක් නිසා මිනිසා අතර වේගෙන් බෝවන රෝගයක්. එහෙම නේද? දරුවනි, මේ වෛරසය අපේ ශරීරයට ඇතුළුවන්නේ කොහොමද? හානි කරන්නේ අපේ ශරීරයේ කුමන අවයවයටද? ඔයාලා මේ දිනවල මාධ්‍ය ඔස්සේ අහනවා ඇති කොරෝනා රෝගීන්ට ශ්වසන අපහසුතාවයක් ඇති වෙන බව, ඔක්සිජන් නූනතාවයක් ඇති වී මිනිසුන් මිය යන බව. ඇයි ඔක්සිජන් නොමැති වුණාම ජීවිතේ නැති වෙන්නේ? කොහොමද ඔක්සිජන් ශරීරයට ලැබෙන්නේ? කොරෝනා වෛරසය ආසාදනය වුණාම ශරීරයට ඔක්සිජන් ලැබීම අඩු වෙන්නේ කොහොමද? ප්‍රශ්න ගොඩක් නේද? මේවාට විද්‍යාත්මකව නිවැරදි පිළිතුරක් දෙන්න ඔයාලට පුළුවන්ද? හැබැයි බය වෙන්න එපා දරුවනි. අද පාඩමට මාත් සමග හොඳින් සම්බන්ධ වුණොත් ඔයාලට හරියටම පිළිතුරු දීමට පුළුවන් වේවි. එහෙනම් මොකද්ද අද අපේ පාඩම? ආදරණීය දුවේ පුතේ, අද අපේ පාඩමේ මාතෘකාව තමයි 11 ශ්‍රේණියේ විද්‍යාව විෂය නිර්දේශයේ 6 පාඩම වන මානව දේහ ක්‍රියාවලි පාඩමේ 2 කොටස. එනම් මිනිසාගේ ශ්වසන ක්‍රියාවලිය පිළිබඳ. මෙම පාඩමේ 1 කොටස ලෙස මිනිසාගේ ආහාර ජීර්ණ පද්ධතිය පිළිබඳව ඔයාලා මීට ඉහත ඉගෙන ගන්න ඇති. දරුවනි, මෙම පාඩම ඔයාලට සාමාන්‍ය පෙළ විභාගයෙන් ලකුණු ගැනීමට වගේම නිරෝගී දිවි පැවැත්මක් සඳහාත් ඉතාම වැදගත්. අද පාඩම සාර්ථක කර ගැනීම සඳහා පළමුවෙන්ම ඔයාලා ඔයාලගේ විද්‍යාව පෙළ පොතේ 6 පාඩම පෙරළ ගැනීම ඉතා වැදගත්. එහි රූප සටහන් ආධාරයෙන් ඔයාලට පුළුවන් මං කියලා දෙන විෂය කරුණු වඩාත් පැහැදිලි කරගන්න, තහවුරු කරගන්න. සටහනක් ගොඩනගා ගන්න ඔයාලට ආධාර කරගන්න පුළුවන් පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මගින් පාසල හරහා ඔබට සපයා ඇති කඩිනම් ඉගෙනුම් ආධාරක කියන අර කාර්යපත්‍රිකා පොත ඉස්කෝලෙන් ඔයාලට දීලා ඇති. ඒ කාර්යපත්‍රිකා පොතේ 32 පිටුවේ මිනිසාගේ ශ්වසන ක්‍රියාවලිය කාර්යපත්‍රිකාව තියෙනවා. ඒ කාර්යපත්‍රිකාවල තියෙන නි වැදගත්ම කරුණු දරුවනි, ඒ කාර්යපත්‍රිකාව සම්පූර්ණ කර ගැනීමෙන් ඔයාලට විභාග කිට්ටුව පාඩම් කරන්න සුදුසු සටහනක් ගොඩනගා ගැනීමට හැකි වේවි. හොඳයි දරුවනි, දැන් අපි පාඩම පියවරෙන් පියවර හොඳින් අධ්‍යයනය කරමු. මිනිසාගේ ශ්වසන ක්‍රියාවලිය දරුවනේ තරමක් සංකීර්ණ ක්‍රියාවලියක්. අධ්‍යයනයේ පහසුව සඳහා අපි එය ප්‍රධාන අවස්ථා 3 යටතේ විස්තර කරනවා. පළවෙනි අවස්ථාව නැතිනම් පළවෙනි පියවර තමයි පෙනහැලි හා බාහිර පරිසරය අතර සිදුවන වායු හුවමාරුව. එනම් බාහිර ශ්වසනය. ඒ කියන්නේ ආශ්වාසය හා ප්‍රාශ්වාසය. ඊළඟ පියවර තමයි ගර්ත තුල සිදුවන වායු හුවමාරුව. 3 පියවර ශෛලීය ශ්වසනය. මේවා විභාගෙටත් අහන වැදගත් කරුණු දරුවනි. පළවෙනි එක බාහිර ශ්වසනය. බාහිර ශ්වසනය කියලා කියන්නේ බාහිර වායුගෝලයේ තියෙන වාතය අපේ ශ්වසන මාර්ග ඔස්සේ පෙනහළු තුලට ඇතුළු වීම. පෙනහල තුලින් එම වාතය බාහිර වායු ගෝලයට නැවත පිටවීම තමයි ප්‍රස්වාසය කියන්නේ. බාහිර ශ්වසනයේදී වෙන්නේ මේ කාර්යය. දෙවැනි එක ගර්ත තුල සිදුවන වායු හුවමාරුව. ගර්ත තියෙන්නේ අපේ පෙනහල තුල. ගර්ත තුලින් වායු රුධිරයත් එක්ක හුවමාරු වෙන ආකාරය තමයි ඊළඟ පියවර. තුන්වෙනි පියවර සෛල තුල සිදුවන සෛලීය ශ්වසනය. මෙතෙන් සිට අපි පියවරින් පියවර විස්තරාත්මකව සලකා බලමු. පළමුව අපි මින් පළමු අවස්ථාව වන බාහිර ශ්වසනය සිදුවන ආකාරය අවබෝධ කරගමු. ඒ කියන්නේ පෙනහැලි තුලට ඔක්සිජන් වායුව ඇතුළු කර ගැනීමත් සෛල තුලදී අතුරු පළ ලෙස නිපදවෙන වායුමය අපද්‍රව්‍ය ඉවත් කිරීමත් තමයි බාහිර ශ්වසනයේදී සිදුවෙන්නේ. බාහිර ශ්වසනය නිවැරදි හොඳින් තේරුම් ගැනීමට මිනිසාගේ ශ්වසන පද්ධතියේ මූලික කොටස් පිළිබඳ අවබෝධයක් තිබීම වැදගත් දරුවනි. ඔබගේ පෙළ පොතේ මිනිසාගේ ශ්වසන පද්ධතිය රූප සටහන හොඳින් අධ්‍යයනය කරන්න. බාහිර පරිසරයේ තියෙන වායුව අපේ ශ්වසන පද්ධතියට ඇතුළු වන්නේ නාස් කුහරය මගින්. නාස් කුහරයෙන් ඇතුළු වන වාතය නාස් මාර්ගය ඔස්සේ ග්‍රසනිකාවට ඇතුළු වෙනවා. ග්‍රසනිකාව අපේ උගුරේ තියෙන ආහාර මාර්ගයටත් ශ්වසන මාර්ගයටත් පොදු කුටීරයක්. ග්‍රසනිකාවට ස්වරාලය විවෘත වෙනවා. ස්වරාලය කියන්නේ ශ්වාස නාලයේ මුල කොටස. ඔයාලා අධ්‍යයනය කරනවා නේද රූප සටහන? අපේ කටහඬ ඇතිවීමට හේතු වෙන ස්වර තන්ත්‍ර පිහිටා තිබෙන්නේ මේ ස්වරාලය තුල. එතකොට ස්වරාලේ නැත්තම් මේ ශ්වසන පද්ධතියේ තියෙන ශ්වසනයට සම්බන්ධ නොවන කාර්ය කුමක්ද කියලා එක සැරයක් විභාගකදී අහලා තිබුණා. ඒක තමයි ස්වරාලේ තියෙන ස්වර තන්ත්‍ර මගින් අපේ කටහඬ ඉපදවීම. ශ්වාස නාලය කියන්නේ ස්වරාලේ අපර කොටස. ශ්වාස නාලය පහළට ගමන් කරනකොට වම් සහ දකුණු ලෙස ශ්වාස නාලිකා දෙකකට බෙදී යනවා. මේ වම් සහ දකුණු ශ්වාස නාලිකා පිළිවෙලින් වම් සහ දකුණු පෙළහැලි වෙත ගමන් කරනවා. පෙනහැලි තුලදී මෙම ශ්වාස නාලිකා අනුශ්වාස නාලිකා රාශියකට බෙදී යනවා. මේ අනුශ්වාස නාලිකා කෙළවර වන්නේ ගර්තවලින්. ගර්ත තියෙන්නේ පෙනහළු තුල. ගර්ත කියන්නේ කුඩා පුබුලු ලෙස සකස් වුණු බැලුම් වැනි ව්‍යුහ. පෙළ පොතේ 151 පිටුවේ රූප සටහන් හොඳින් අධ්‍යයනය කරන්න. එතකොට ඔයාලට අවබෝධ වේවි ගර්ත මොන වගේද කියලා. මෙවැනි ගර්ත විශාල සංඛ්‍යාවක් එකතු වීමෙන් තමයි පෙනහළි නිර්මාණය වෙලා තියෙන්නේ. දැන් ඔයාලට මූලික අවබෝධයක් ලැබෙන්නේ නැති ශ්වසන පද්ධතියේ කොටස් පිළිබඳව. අපි නැවතත් නාස් මාර්ගයේ සිට වාතය ඇතුළු වන ගමන් මාර්ගයේ කොටස් පිළිවෙලින් පාඩම් කරගමු. නාස් මාර්ගය, ග්‍රසනිකාව, ස්වරාලය, ශ්වාස නාලය, වම් සහ දකුණු අනුශ්වාස නාලිකා, අනුශ්වාස නාලිකා, ගර්ත. මෙන්න මේ මාර්ගයේ තමයි පිළිවෙලින් ආශ්වාස වාතය ගර්ත දක්වා පෙන්හැලි දක්වා ඇතුළු වන්නේ. නාස් මාර්ගයේ නාස් කුහර තුලින් වාතය ගමන් කරන විට ආශ්වාස වාතයේ ප්‍රධාන වෙනස්කම් තුනක් සිදු වෙනවා. ඒව තමයි ආශ්වාස වාතය තෙත් වීම. ජල වාෂ්ප එකතු වීමෙන් තෙත් බවක් ඇති වෙනවා. දෙවෙනි එක ආශ්වාස වාතය ශරීර උෂ්ණත්වයට පත්වීම. ඔයාලා දන්නවා බාහිර වායු ගෝලයේ උෂ්ණත්වය සාමාන්‍යයෙන් සෙල්සියස් අංශක 30ක් 32ක් ඒ වගේ නෙවෙන්නේ. නමුත් අපේ ශරීරයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 36.9ක්. ඒ කියන්නේ ආසන්න වශයෙන් සෙල්සියස් අංශක 37ක්. ශරීර උෂ්ණත්වය බාහිර පරිසරයේ උෂ්ණත්වයට වඩා වැඩි. ආශ්වාස වාතය නාස් මාර්ගය තුලින් ගමන් කරනකොට මේ ශරීර උෂ්ණත්වයට පත් වෙනවා. ඒ වගේම ආශ්වාස වාතයේ තියෙන අපද්‍රව්‍ය ඉවත් වීම සිදු වෙනවා. දරුවනේ, අපගේ නාස් කුහරයේ ඇතුළු පෘෂ්ඨයේ ශ්ලේෂ්මල ශ්‍රාවී ග්‍රන්ථි මගින් ශ්ලේෂ්මල කියලා තරලයක් නිපද වෙනවා. මෙම ශ්ලේෂ්මලවල ආශ්වාස වාතයේ ඇති බැක්ටීරියා, දූවිලි අංශු ආදී ඇලෙනවා. මේ නිසා ආශ්වාස වාතය පිරිසිදු වෙනවා. නාස් කුහරයේ අපර කොටසේ පක්ෂ්ම රාශියක් පිරලා තියෙනවා. මේ පක්ෂ්ම චලනය වීම මගින් ශ්ලේෂ්මල සමග අර ඇලුණු අපද්‍රව්‍ය නාස් මාර්ගෙන් ඉවත් කෙරෙනවා. එහෙම තමයි ආශ්වාස වාතය පිරිසිදු වෙන්නේ. එතකොට දැන් ඔයාලා හිතනව ඇති, එහෙමනම් කොරෝනා වෛරසය කොහොමද පෙනහළු දක්වා ගමන් කරන්නේ කියලා. වෛරසයක් කියන්නේ ඔයාලා 10 වසරෙදි ඉගෙන ගත්තා ඉතාම කුඩා අංශු, බැක්ටීරියා වලටත් වඩා ඉතාම කුඩා අංශු. මේවට පුළුවන් අපේ ශ්වසන මාර්ගයේ නාස් කුහරේ සැඟවිලා ඇලිලා වර්ධනය වෙන්න. මේව ඉක්මනින් වර්ධනය වෙනවා ජීවී සෛලවලදී. මේවට පුළුවන් නාස් මාර්ගය ඔස්සේ පහළට ගමන් කරන්න. ඒ නිසා තමයි අපි ප්‍රමිතියෙන් ඉහළ මුඛ ආවරණයක් පැළඳිය යුත්තේ මේ දවස්වල විශේෂයෙන්ම. ඔයාලට අත්දැකීම ඇති, ඔයාලා දැන් මුඛ ආවරණ පළඳින නිසා ඔයාලට ඉස්සර වගේ හිම්බිරිස්සාව හැදීමත් අඩු බව, සෙම් ප්‍රතික්ෂාව සෑදීම අඩු වෙලා. මොකද ඒත් මුඛ ආවරණය තුලිනුත් අපිට අපේ ශ්වසන වායුව පිරිසිදු වෙලා ආරක්ෂාවක් ලැබෙන නිසා. එතකොට මොනවාද නාස් මාර්ගය ඔස්සේ ගමන් කරනකොට වාතයේ සිදුවන වෙනස්කම්? ආශ්වාස වාතයේ තෙත්වීම, ආශ්වාස වාතයේ ශරීර උෂ්ණත්වයට පත්වීම, අපද්‍රව්‍ය ඉවත් වීම. දැන් අපි අවධානය යොමු කරමු බාහිර ශ්වසනයේ ප්‍රධාන පියවර දෙක වෙන ආශ්වාසය හා ප්‍රාශ්වාසයේ සිදුවෙන ආකාරය පිළිබඳව. ආශ්වාසය කියන්නේ බාහිර වායුගෝලයේ ඇති වාතය පෙනහළු දක්වා ගමන් කිරීම. ප්‍රාශ්වාසය කියන්නේ පෙනහළු තුලින් වායු හමාරුව සිදුනාට පසුව හිම වායුව නැවත බාහිර වායුගෝලයට පිටවී යාම. මෙම ක්‍රියාවලිය අවබෝධ කර ගැනීම සඳහා දරුවනේ අපි පුංචි ක්‍රියාකාරකමක යෙදෙමු. දරුවනි, ඔයාලා දැන් මදකට කෙලින් සිටගන්න. දැන් මාත් එක්ක මේ වැඩේ ඔයාලා කරන්න ඕනේ. කෙලින් හිටගෙන උඩුකය ඍජුව තියාගන්න. හරිද? උඩුකය ඍජුව තියාගෙන ඔයාලගේ අත් දෙක පපුවේ දෙපසින් තියාගන්න ඕනේ. හොඳට මේ උර කුහරේ, ඒ කියන්නේ අපේ පපු කුහරය, උර කුහරේ චලන ආශ්වාසයේදී කොහොමද වෙන්නේ, ප්‍රාශ්වාසයේදී කොහොමද වෙන්නේ කියලා අපේ අත්ලට දැනෙන විදිහට ඔයාලා ඉල ඇට කූඩුව මත දෙයක් තියාගන්න. දැන් අතට දැනෙන උර කුහරේ චලන ගැන හොඳින් අවධානය යොමු කරමින් හුස්ම ඉහලට ගන්න. හොඳට හුස්ම ඉහලට ගන්න. අවධානය යොමු කරන්න අතට දැනෙන උර කුහරේ චලන. නැවත හුස්ම පහළ හෙලන්න. මෙසේ කිහිප වරක් කරමින් උර කුහරේ චලනය කොහොමද වෙන්නේ කියලා අවබෝධ කරගන්න උත්සාහ කරන්න. හොඳයි දරුවනේ, දැන් ඔයාලට දැනෙන්න ඇති ආශ්වාසයේදී ඔබගේ උර කුහරේ පර්ශ කූඩුව ඉදිරියටත් ඉහළටත් චලනය වන බව. එසේම ප්‍රාශ්වාසයේදී නැවත මුල් පිහිටුවමට පැමිණෙන බව. ආශ්වාසයේදී කොහොමද වෙන්නේ? උර කුහරය ඉදිරියටත් ඒත් සමගම ඉහළටත් චලනය වන බව. ප්‍රාශ්වාසයේදී නැවත මුල් පිහිටුමට පැමිණෙන බව. දැන් අපි බලමු මේ සිදුවන්නේ කොහොමද කියලා. මිනිසාගේ වම් සහ දකුණු පෙනහැලිල් යුගලය පවතින්නේ උරස් කුහරය තුල බව ඔබ දන්නවා. උරස් කුහරය පර්ශු කූඩුවෙන් වට වෙලා තියෙන්නේ. පර්ශු අතර පිහිටනවා අන්තර් පර්ශුක පේශි. මොනවාද? අන්තර් පර්ශුක පේශි. උරස් කුහරේ පහළින් උදර කුහරයත් උර කුහරයත් වෙන්වන සීමාවේ මහා ප්‍රාචීරය නමින් හැඳින්වෙන පේශීමය ප්‍රාචීරයක් පිහිටා තිබෙනවා. මෙය ඉහළට වක්‍රවයි පවතින්නේ. රූප සටහන බලලා මේක හොඳින් අවබෝධ කරගන්න. ආශ්වාසයේදී මෙම මහා ප්‍රාචීරයේ පේශි සංකෝචනය වෙනවා. එවිට එහි වක්‍රතාවය අඩු වෙනවා. වක්‍රතාවය අඩු වෙනකොට ඒක පහත් වෙනවා. එතකොට මහා ප්‍රාචීරයේ පේශි සංකෝචනයේ එහි වක්‍රතාවය අඩු වෙනවා. ඒ අතරෙම අන්තර් පර්ශුක පේශි සංකෝචනයෙන් දරුවනේ පර්ශු කූඩුව ඉහළටත් ඉදිරියටත් චලනය වෙනවා. එතකොට පර්ශු කූඩුව මෙහෙම චලනය වෙන්නේ ඇයි? ඒ පර්ශු අතර තියෙන අන්තර් පර්ශුක පේශි සංකෝචනය නිසා. මෙහෙම උර කුහරේ පරිමාව වැඩි වෙනවා. මේ චලන නිසා උර කුහරේ ඇතුලේ ඉඩ ප්‍රමාණය වැඩි වෙනවා. ඒකට අපි කියනවා උර කුහරේ පරිමාව වැඩි වෙනවා කියලා. ඔයාලා දන්නවා පරිමාව වැඩි වෙනකොට ඇතුලේ පීඩනය මොකද වෙන්නේ? පීඩනය අඩු වෙනවා. පරිමාව වැඩි වෙනවා, අඩු වෙනවා, පීඩනය වැඩි වෙනවා. මේ අඩු පීඩනය නිසා නාස් මාර්ගයේ ඔස්සේ බාහිර වායු ගෝලය වායු ගෝලයේ ඉඳලා පෙනහැලි තුලට වාතය ගලාගෙන එනවා. බාහිර වායු ගෝලයේ සිට පෙනහැලි නාස් මාර්ගයේ ඔස්සේ සුසන මාර්ගයේ ඔස්සේ පෙනහැලි දක්වා ගලාගෙන එනවා. මොකද වාතය ගමන් කරන්නේ පීඩනය වැඩි තැන ඉඳලා අඩු තැනටනේ. බාහිර වායු ගෝලයේ පීඩනයට වඩා පෙනහළ තුල පීඩනය අඩු වුනහම වායු ගෝලයෙන් පෙනහළ තුලට වාතය ගලාගෙන එනවා. තේරුණාද? එවිට ගර්ත වාතයෙන් පිරී යනවා. මෙම ක්‍රියාවලිය තමයි ආශ්වාසය ලෙස සැලකෙන්නේ. ප්‍රාශ්වාසයේදී සිදුවන්නේ පෙනහළ තුල පිරුණු වාතය ගර්ත තුලින් සිදුවන වායු හුවමාරුවෙන් පසු නැවත නාස් මාර්ගයේ ඔසී පිටවී යෑම. මෙහිදී මේ අන්තර් පර්ශුක පේශි නැවත ඉහිල් වෙනවා. එවිට පර්ශු කූඩුව නැවත මුල් පිහිටුමට එනවා. ඒත් සමගම දරුවනේ මහා ප්‍රාචීරයේ පේශි ඉහිල් වෙනවා. ඉස්සෙල්ලා සංකෝචනයනු පේශි දැන් ඉහිල් වෙනවා. එතකොට මහා ප්‍රාචීරයේ වක්‍රතාවයේ නැවත වැඩි වෙනවා. වැඩි වෙලා මුල් පිහිටුමට එනවා. එවිට උරස් කුහරේ පරිමාව අඩු වෙනවා. එතකොට ඒ තුල වායු පීඩනය බාහිර වායු ගෝලයට වඩා වැඩි වෙනවා. මෙහි ප්‍රතිඵලය නිසා තමයි ගර්ත තුල ඇති වාතය සොසන මාර්ගයේ ඔස්සේ බාහිරයට පිටවී යන්නේ. මේ තමයි ප්‍රාශ්වාසයේදී සුදුවන ක්‍රියාවලිය. මේ විදිහට තමයි පෙනහැලි තුලට ඔක්සිජන් සහිත වාතය ඇතුළු වීමත් පෙනහැලි වලින් ගර්ත පිටි හරහා සිදුවන වායු හුවමාරුවෙන් පස්සේ ඒ තුල තිබෙන වායුමය අපද්‍රව්‍ය ඉවත් කිරීමක් සිදු වෙනවා. මේ වායු හුවමාරුව මේ වායු සංසරණය ආදර්ශනය කිරීමට පුංචි ක්‍රියාකාරකමකුත් ඔයාලගේ පෙළ පොතේ තියෙනවා. ඒ පෙළ පොතේ තියෙන නම් මේ ක්‍රියාකාරකම ඉස්කෝලේදී විද්‍යාගාරයේදී කරන විදිහට ඝණ්ඨාසරාවක් පුංචි ඝණ්ඨාසරාවක් අරගෙන ඒ ඇබයට වයිනලයක් සම්බන්ධ කරලා තියෙනවා. වයිනලයේ දෙකලවරට කුඩා බැලුම් බෝල දෙකක් ගැට ගහලා තියෙනවා. එතකොට ඝණ්ඨාසරාවේ පහලින් රබර් පටලයක් බැලුම් බෝල පටලයක් සම්බන්ධ කරලා තියෙනවා. ඔයාලා මේ රූපය දිහා බලන්න ඕනේ. පෙළ පුතේ තියෙනවා මුලම පිටුවේ. මේ රූපය බැලුවාම ඔයාලට අවබෝධ වේවි. මේ ඝණ්ඨාසරාවේ බිත්තියේ නිරූපණය වෙන්නේ දරුවනේ අපේ උර කුහරේ ඉල ඇට කූඩුව. පහළ තියෙන බැලුම් පටලේ නිරූපණය වන්නේ මහා ප්‍රාචීරය. වයිනලේ තමා අර ශ්වසන මාර්ගය සහ ආශ්වාස නාලිකා දෙක. එතකොට බැලුම් බෝල වලින් මොකද්ද නිරූපණය වෙන්නේ? බැලුම් බෝල වලින් නිරූපණය වෙන්නේ පෙනහළු යුගලය. මේ උපකරණය සකස් කරගෙන බැලුම් බෝල පහළ තියෙන බැලුම් පටලය පහළට ඇද්ද විට නිරීක්ෂණය කරන්න ඕනේ බැලුම් බෝල වල වෙනස. මේ උපකරණය දැන් අපිට විද්‍යාගාරයේදී හදාගන්න බැරි වුණාට දුවේ පුතේ ඔයාලට පුළුවන් ගෙදරදී මේ විදිහට ඇටෝමක් සකස් කරගන්න. මේ ඝණ්ඨා සරාව වෙනුවට ඔයාලට නිවසේදී හොයාගන්න පුළුවන් අර බීම බෝතල් තියෙන ලොකු මෙගා බෝතල් ප්ලාස්ටික්, ඒ බෝතලයක භාගයක් කපලා උඩ පියන සහිත කොටස ගන්න පියනත් එක්කම. වයිනලයක් සකස් කරගන්න පුළුවන් දරුවනේ මේ බීම බට තියෙන්නේ. බීම බට දෙකක් අරගෙන එකක පොඩි හරස් කැපුමක් භාගයක් විතර කැපෙන විදිහට හරස් කැපුමක් දාලා ඔයාලට එතනට තව බීම බට කෑල්ල සවි කරගෙන ඔයාලා දැන් 11 වසර ළමයිනේ, ඔයාලට පුළුවන් නිර්මාණශීලීව නිවසේදී බීම බට වලින් වයිනලයක් සකස් කරගන්න. ඒ එහෙම වයිනලයක් සකස් කරගෙන ඒකට අර රූපේ තියෙනවා වගේම බැලුම් බෝල දෙකක් ගැට ගහනඳ. ගැට ගහලා උඩ කෙළවර අර බීම බෝතලේ මූඩිය තියෙනවනේ. ඒ මූඩියටම සිදුරක් විදලා ඒ මූඩිය තුලින් යවල සවි කරගන්න. දැන් මේ බෝතල් භාගෙනේ, ඒ බෝතල් භාගේ යටින් තවත් බැලුම් බෝල පටලයක් සවි කරගන්න. ඇදලා ඔයාලට දාගන්න පුළුවන් ඒක බෝතලෙට. දාලා පල්ලෙහැ කෙළවර නූලකින් ගැට ගහගන්න පුළුවන්. දැන් ඔන්න ඔච්චරයි සරල උපකරණයක්. දැන් ඔයාලා මේ බැලුම් බෝල පටලේ මහා ප්‍රාචීරයේ නිරූපණය වෙන බැලුම් බෝල පටලේ පල්ලෙහැ තියෙන ඒක පල්ලෙහැට අදින්න. අදිනකොට ඔයාලට පෙනේ බැලුම් බෝල දෙක පිම්බෙනවා. ඒ කියන්නේ පෙනහළ දෙක පිම්බෙනවා. ආය බැලුම් බෝල පටලේ අතාරිනකොට නැවත බැලුම් වල තියෙන වාතේ ඉවත් වෙලා ගිහින් බැලුම් බෝල දෙක හැකිලෙනවා. මේක ඉදරින් දැන් විවේක තියෙන නිසා අත්හදා බලන්න දුවේ පුතේ. ඔයාලට මේක ප්‍රියජනක හොඳ අත්දැකීමක් වේවි. මේ මගින් පුළුවන් ශ්වසන ක්‍රියාව ආදර්ශනය කරන්න. මෙතනදි මතක තියාගන්න ඕනේ මේ උපකරණයේ ඇටවුමේ එක් එක් කොටස් අපේ ශ්වසන පද්ධතියේ මොන කොටස් වලටද අනුරූප වෙන්නේ කියලා. දැන් අපි බලමු ශ්වසන ක්‍රියාවලියේ දෙවන අවස්ථාව වන ගර්ත තුල සිදුවන වායු හුවමාරුව පිළිබඳව. නාස් කුහරෙන් ඇතුළු වන වාතය නාස් මාර්ගය ඔස්සේ ශ්වාසනාලය ශ්වාසනාලිකා ඔස්සේ පැමිණ අවසානයට ඇතුළුවන්නේ අනුශ්වාසනාලිකා කෙළවර පිහිටි ගර්ත නමින් හැඳින්වෙන ගෝලාකාර ව්‍යුහ තුලට. ඔබගේ පෙළපොතේ රූප සටහන් අධ්‍යයනය කරන්නේ නම් ඔබට ගර්තවල පිහිටුවම හා ස්වභාවය හොඳින් හඳුනා ගැනීමට පුළුවන් වේවි. මෙම ගර්ත වටා රුධිරකේශ නාලිකා විශාල ප්‍රමාණයක් දෙලක් වගේ පෙඳිලක් තියෙනවා. ඔබට ඉදිරියේදී රුධිර සංසරණ පද්ධතිය පාඩමේදී ඉගෙන ගන්නට ලැබේවි. පටකවල සිදුවන සෛලීය ශ්වසනයේදී නිපදවෙන කාබන් ඩයොක්සයිඩ් සහිත රුධිරය පුප්පුෂීය දමනිය මගින් පෙනහැලි වෙත රැගෙන එන බව. ගර්ත මත්තදී එම කාබන් ඩයොක්සයිඩ් ගර්ත තුලට විසරණය වී ගර්ත තුල ඇති වාතයෙන් ඔක්සිජන් වායු රුධිර කේශනාලිකා තුලට විසරණය වෙනවා. එය සිදුවන්නේ මෙහෙමයි දරුවනි. ගර්ත තුල ඇති වාතයේ ඔක්සිජන් සාන්ද්‍රණය රුධිර කේශනාලිකා තුල ඇති ඔක්සිජන් සාන්ද්‍රණයට වඩා වැඩි. එම නිසා ගර්ත බිත්ති රුධිර කේශනාලිකා හා බිත්ති හරහා ගර්ත තුල සිට රුධිර කේශනාලිකා තුලට ඔක්සිජන් වායුව විසරණය වෙනවා. එසේම රුධිරකේශනාලිකා තුල කාබන් ඩයොක්සයිඩ් හා ජලවාෂ්ප සාන්ද්‍රණය ගාර්තික වාතයේම සාන්ද්‍රණයට වඩා වැඩි. එම නිසා කාබන් ඩයොක්සයිඩ් සහ ජලය රුධිරකේශනාලිකාවල සිට ගර්ත තුලට විසරණය වෙනවා. ප්‍රාශ්වාස වාතය මගින් මේවා ශරීරයෙන් පිටකර හරිනවා. අපි නැවතත් බලමු දරුවනේ, ගර්ත තුල සිදුවන වායු හුවමාරුව කෙටියෙන්. දරුවනේ, ගර්ත තුල තියෙන වාතයේ ඔක්සිජන් සාන්ද්‍රණය රුධිරකේශනාලිකාව තුල එම සාන්ද්‍රණයට වඩා වැඩි. එම නිසා ගර්ත තුල ඉඳලා ඔක්සිජන් වායුව ගර්ත බිත්ති හා රුධිරකේශනාලිකා බිත්ති හරහා රුධිරකේශනාලිකාවලට විසරණය වෙනවා. ඒ වගේම රුධිරයේ තියෙන කාබන් ඩයොක්සයිඩ් සහ ජලවාෂ්ප සාන්ද්‍රණය ගර්ත තුල එම සාන්ද්‍රණයට වඩා වැඩි. එම නිසා සාන්ද්‍රණය වැඩි තැන ඉඳලා අඩු තැනට, එනම් රුධිරයේ සිට ගර්ත තුලට කාබන් ඩයොක්සයිඩ් සහ ජලවාෂ්ප විසරණය වෙනවා. එතකොට ගර්තවලින් රුධිරයට ඔක්සිජන්, රුධිරයෙන් කාබන් ඩයොක්සයිඩ් ගර්ත තුලට. මේ විදිහට විසරණ ක්‍රියාවලිය සිදු වෙනවා. ප්‍රාශ්වාස වාතයෙන් පිටකර හරින්නේ මේ ගර්ත තුලට ඇතුළු වන වාතය. දරුවනේ, සාමාන්‍යයෙන් ජීවීන්ගේ ශ්වසන පෘෂ්ඨය ලෙස හැඳින්වෙන්නේ බාහිර පරිසරයත් රුධිරයත් අතර හුවමාරුව, වායු හුවමාරුව සිදුවන ස්ථානය. දැන් ඔබට පැහැදිලි වෙනවා ඇති මිනිසාගේ ශ්වසන පෘෂ්ඨය වන්නේ මොකක්ද කියලා. මොකක්ද? මිනිසාගේ ශ්වසන පෘෂ්ඨය වන්නේ ගර්ත බිත්තියයි. හොඳට මතක තියාගන්න, ශ්වසන පෘෂ්ඨය අපේ ගර්ත බිත්ති. ඒ වගේම තවත් වැදගත් කරුණු කිහිපයක් මතක තියාගන්න ඕනේ. ආශ්වාස වාතය පෙනහළ තුල රැඳී තිබෙන්නේ ඉතා සුළු කාලයක්. මේ කාලය තුල උපරිම වායු හුවමාරුවක් සිදු වෙන්න ඕනේ. මේ වායු හුවමාරුව කාර්යක්ෂම වීමට ශ්වසන පෘෂ්ඨය අනුවර්තනය වෙලා තියෙනවා. මිනිසාගේ ශ්වසන පෘෂ්ඨයේ වායු හුවමාරුව කාර්යක්ෂම වීම සඳහා හැඩගැසීම් තමයි: 1. ගර්ත බිත්ති ඉතා තුනී වීම. 2. ගර්ත රුධිරකේශනාලිකා රාශියකින් වට වී තිබීම, එනම් හොඳ රුධිර සැපයුමක් පැවතීම. 3. ගර්ත බිත්ති තෙත්ව පැවතීම. වාත කෝෂ රාශියක් තිබීම මගින් පෘෂ්ඨීය වර්ගඵල ඉතා වැඩි වී තිබීම තමා හතරවෙනි කාරණය. මොනවාද ඒ හතර? මිනිසාගේ ශ්වසන පෘෂ්ඨයේ වායු හුවමාරුව කාර්යක්ෂම වීම සඳහා තියෙන හැඩගැසීම්. 1. ගර්ත බිත්ති ඉතා තුනී වීම. 2. ගර්ත රුධිරකේශනාලිකා රාශියකින් වට වී, එනම් හොඳ රුධිර සැපයුමක් පැවතීම. 3. ගර්ත බිත්ති තෙත්ව පැවතීම. 4. වාතකෝෂ රාශියක් තිබීම මගින් පෘෂ්ඨීය වර්ග ඵලය ඉතා වැඩි වෙලා තිබීම. ගර්ත බිත්ති තුනී වීම නිසා දරුවනේ, වායු අංශු විසරණයෙන් ගමන් කළ යුතු දුර අඩු වෙනවා. ගර්ත බිත්ති තෙත්ව පැවතීම නිසා වායු අංශු දිය වී ද්‍රව සමග විසරණය වේගවත් වෙනවා. වැඩි පෘෂ්ඨීය වර්ග ඵලයක් තියෙන නිසා එකවර විශාල වායු අංශු ප්‍රමාණයක් ඒ හරහා විසරණය වෙනවා. ඒ වගේම හොඳ රුධිර සැපයුම නිසා වැඩි අංශු ප්‍රමාණයක් අඩු කාලයකින් හුවමාරු විය හැකි. දරුවනේ, ඔබගේ විභාගය සඳහා මෙම කරුණු මතක තබා ගැනීම ඉතාම වැදගත්. මම මේ දෙපාරක් මතක් කරන කරුණු විභාගය සඳහා ඉතාම වැදගත් දරුවනේ. හැබැයි දරුවනේ, කොරෝනා වෛරසය මගින් මෙම ශ්වසන පෘෂ්ඨවලට හානි පැමිණුණොත් නිපද වෙන තරල මගින් පෙනහැලි ගර්ත ආවරණය වුණොත් වායු හුවමාරුව හොඳින් සිදු වෙන්නේ නැහැ. එවිට රුධිරයේ ඒ හරහා අපේ පටකවලට ලැබෙන ඔක්සිජන් ප්‍රමාණය අඩු වෙනවා. දැන් ඔයාලට තේරෙනවා නේද කොහොමද මේ අපිට ඔක්සිජන් අඩු වෙන්නේ? කොරෝණ හැදුනොත් කියලා. දැන් අපි ස්වසන ක්‍රියාවලියේ තුන්වන පියවර ලෙස සෛලීය ස්වසනය පිළිබඳ සලකා බලමු. සෛලීය ස්වසනය කියන්නේ ගර්තහරහා රුධිරයට එක් වූ ඔක්සිජන් සෛල තුලදී සරල කාබනික සංයෝග සමග ප්‍රතික්‍රියා කර ශක්තිය නිපදවීමේ ක්‍රියාවලිය. එනම් සෛලීය ස්වසනය යනු ජීවක්‍රියා සඳහා අවශ්‍ය ශක්තිය නිපදවා ගැනීමට සජීවී සෛල තුලදී සරල ආහාර ඔක්සිකරණය කිරීමේ ක්‍රියාවලියයි. ඔයාලා ආහාර ජීර්ණ පද්ධතිය පාඩමේදී ඉගෙන ගන්න ඇති සරල අණුවලට කැඩෙන ජීර්ණය වන ආහාර අංශු රුධිරය හරහා සෛලවලට ගමන් කරනවා කියලා. මේ ග්ලූකෝස් අණු ඔක්සිජන් සමග සෛල තුලදී සම්බන්ධ වීමෙන් තමා අපිට ශක්තිය ලැබෙන්නේ. ඒ කියන්නේ සෛල තුලදී ග්ලූකෝස් ඔක්සිකරණයෙන් තමා අපිට ශක්තිය ලැබෙන්නේ. ග්ලූකෝස් අණුවල ගබඩා වෙලා තියෙන බන්ධන ශක්තිය තමා ශක්තිය විදිහට මේදී නිදහස් වෙන්නේ. මේ ක්‍රියාවලිය වචන සමීකරණයකින් දැක්වුවොත් මෙහෙමයි. ග්ලූකෝස් ධන ඔක්සිජන් ඊතලයක්, කාබන් ඩයොක්සයිඩ් ධන ජලය ධන ශක්තිය. තුලිත රසායනික සමීකරණය කිව්වොත් දරුවනේ C6යි H12යි O6යි, ඒ කියන්නේ ග්ලූකෝස් වල සූත්‍රය C6යි H12යි O6යි ධන 6යි O2 ඊතලයක්, 6යි CO2 ධන 6යි H2O ධන ශක්තිය. දැන් ඔයාලට මෙහෙම සමීකරණයක් මීට කිට්ටු සමීකරණයක් ළඟදී ඉගෙන ගත්තා වගේ මතක් වෙන්න ඕනේ. ඔයාලම ළඟදී පාඩමක් ඉගෙන ගත්තා ප්‍රභා සංශ්ලේෂණය කියලා. ඇත්තටම ප්‍රභා සංශ්ලේෂණයේදී වෙන්නේ කාබන් ඩයොක්සයිඩ් සහ ජලය එකතු වෙලා ග්ලූකෝස් නිපදවෙන ක්‍රියාවලියක ගොඩනැංවීමේ ක්‍රියාවලිය. ප්‍රභා සංශ්ලේෂණයේ ප්‍රතිවිරුද්ධ ක්‍රියාව තමයි දරුවනේ සෛලීය ස්වසනයේදී සිදුවෙන්නේ. එහිදී වෙන්නේ ග්ලූකෝස් අණු ඔක්සිජන් හමුවේ ඔක්සිකරණය වෙලා කාබන් ඩයොක්සයිඩ් සහ ජලය බවට බිඳහෙලිලා ශක්තිය නිදහස් කිරීම. ප්‍රභා සංශ්ලේෂණයේදී ග්ලූකෝස් වල තැන්පත් වුණු ශක්තිය, ඒ කියන්නේ සූර්ය ශක්තිය ඔයාලා දන්නවා, සෛලීය ස්වසනයේදී අපේ ජීවක්‍රියාවලි සඳහා නිදහස් වෙනවා. දැන් ඔයාලට තේරෙනවා ඇති ඔක්සිජන් නොලැබුණොත් අපිට මොකද වෙන්නේ කියලා. අපි ඔය කිව්වට ආහාර මගින් තමයි ශක්තිය ලැබෙන්නේ කියලා, ආහාරවල අඩංගු ශක්තිය නිදහස් කර ගැනීමට ඔක්සිජන් අත්‍යවශ්‍ය වෙනවා. මෙසේ ඔක්සිජන් සම්බන්ධ වී ස්වසනයට කියනවා දරුවනේ ස්වායු ස්වසනය කියලා. ඔක්සිජන් නොමැතිවත් ජීවීන් තුළ ස්වසනය සිදුවන අවස්ථා තිබෙනවා. ජීවීන් තුළ ඔක්සිජන් රහිතව සිදුවන ස්වසනය හඳුන්වනවා දරුවනේ නිර්වායු ස්වසනය කියලා. ශාක තුළ මෙන්ම සත්ත්ව තුළත්, යීස්ට් වගේ සෛල තුළත් නිර්වායු ස්වසනය සිදුවෙනවා. ශාක තුළ මෙන්ම යීස්ට් සෛල තුළ සිදුවන නිර්වායු ස්වසනය මධ්‍යසාරීය පැසීම කියලා හැඳින්වෙනවා. එහිදී ශක්තියට අමතරව එතිල් මධ්‍යසාර හා කාබන් ඩයොක්සයිඩ් නිපත වෙනවා. ඒ වචන සමීකරණයකින් ගත්තොත් දරුවනේ ග්ලූකෝස් ඊතලයක් කාබන් ඩයොක්සයිඩ් ධන එතිල් මධ්‍යසාර ධන ශක්තිය. ඒ විදිහට ගත හැකියි. සත්ව සෛලසල සිදුවන නිර්වායු ස්වසනයේදී ලැක්ටික් අම්ලය නිපද වී ශක්තිය නිදහස් වෙනවා. මෙය ලැක්ටික් අම්ල පැසීම ලෙස හැඳින්වෙනවා. එක දිගට ක්‍රියාකාරී වෙන අවස්ථාවක ඔයාලා මතක් කරන්න ඔය ඉස්කෝලේ දුවන තරඟවලදී හැම සමහර අයගේ කෙන්ඩා පෙරලීම සිදුවෙනවා. මේ කෙන්ඩා පෙරලීම සිදුවන්නේ දරුවනේ ඔක්සිජන් රහිතව සෛල තුල සිදුවන ශ්වසන ක්‍රියාව නිසා ලැක්ටික් අම්ලයේ එකතු වීමෙනුයි. අපේ වේගයෙන් වැඩ කරනකොට එක දිගට සෛල තුලට ඔක්සිජන් සැපයුම ශක්ති අවශ්‍යතාවයට වඩා අඩු වුනහම නිර්වායු ස්වසනය මගින් ශක්තිය නිපදවනවා. එතකොට ලැක්ටික් අම්ලය නිපද වෙනවා. එමගින් තමා කෙන්ඩ පෙරලීමත් ඇති වෙන්නේ. මේ ක්‍රියාවලිය වචන සමීකරණයකින් දැක්වුවොත් ග්ලූකෝස්, ඊතලයක්, ලැක්ටික් අම්ලය, ධන ශක්තිය. හැබැයි දරුවනි, ජීවීන්ට වැටි ශක්ති ප්‍රමාණයක් ලැබෙන්නේ ඔක්සිජන් සහිතව සිදුවෙන ස්වායු ශ්වසනයේදී. මෙයට හේතුව තමයි නිර්වායු ශ්වසනයේදී ග්ලූකෝස් අර්ධ වශයෙන් බිඳහෙලීමෙන් තමා ශක්තිය නිදහස් වෙන්නේ. මේක හොඳින් මතක තියාගන්න. මෙසේ ශ්වසනයේදී නිපදවෙන ශක්තියෙන් කොටසක් රසායනික ශක්තිය ලෙස ඇඩිනෝසීන් ට්‍රයිෆොස්ෆේට් වල ගබඩා වෙනවා. ATP, කැපිටල් A, කැපිටල් T, කැපිටල් P. ATP කියලා මේ අධිශක්ති සංයෝගය හඳුන්වනවා. මේ අධිශක්ති සංයෝගයේ බන්ධනයක් ලෙස මේ නිපදවෙන ශක්තියෙන් කොටසක් ගබඩා වෙනවා. ජීව ක්‍රියා සඳහා අපි මේ කතා කරන ජීව මේ ශරීරය තුල සිදුවන ජීව ක්‍රියා සියල්ලම සඳහා කොටසක් ශක්තිය නිදහස් වෙනවා, ප්‍රයෝජනයට ගන්නවා. ශක්තිය අවශ්‍ය වෙන වෙලාවල් වලදී අර ATP බිඳහෙලීමෙන් ඒ තුල ගබඩා වෙන ශක්තිය නිදහස් කර ගන්නවා. එතකොට ATP වල කාර්යයන් තුනක් ඔයාලා මතක තියාගන්න ඕනේ. ශක්තිය ගබඩා කිරීමත්, ශක්තිය නිදහස් කිරීමත්, ශක්ති වාහකයක් ලෙස ක්‍රියා කිරීමත් තමයි ATP වල ප්‍රධාන කාර්යයන්. ජීවි සෛල තුල නිපදවෙන ශක්තිය ජීවීන් තුල ගබඩා කරන්නේ කුමන රසායනික සංයෝගය තුලද කියලා ඇහුවොත් ඇඩිනෝසීන් ට්‍රයිෆොස්ෆේට් ATP. හොඳයි දරුවනි, දැන් අපි ශ්වසන පද්ධතිය හා ශ්වසන ක්‍රියාවලිය පිළිබඳ මූලික කරුණු කිහිපයක් පිළිවෙලින් සාකච්ඡා කළා. මේ කරුණු හොඳින් අවබෝධ කරගෙන මේ ශ්වසන පද්ධතිය රූප සටහනක් දීලා ප්‍රශ්න අහන්න පුළුවන්, ව්‍යූහගත ඔයාලගේ ඔය කාර්යපත්‍රිකාවේ තියෙන විදිහට ප්‍රශ්න අහන්න පුළුවන්. මේ නිසා විභාගයට සූදානම් වීම සඳහා මේ මම වැදගත්ව දැක්වූ කරුණු හොඳින් පාඩම් කරගන්න ඕනේ ඔයාලා. දැන් අපි මේ සමගම ශ්වසන පද්ධතිය ආශ්‍රිත රෝගාබාධ කිහිපයක් පිළිබඳවත් සලකා බලමු. මෙහිදී අපි කෙටියෙන් සාකච්ඡා කරමු රෝග කිහිපයක් පිළිබඳව ඔයාලගේ විෂය නිර්දේශයේ දීලා තියෙන. අපි පළවෙනියෙන්ම බලමු ඔයාලට නිතර හැදුණු රෝගයක් වෙන සෙම් ප්‍රතික්ෂාව ගැන. ඔයාලා දන්නවා සෙම් ප්‍රතික්ෂාවත් වෛරස් රෝගයක්. රෝග ලක්ෂණ හිසරදය, සුටු දියර ගැලීම, කිවිසුම් යාම, කැස්ස වැනි රෝග ලක්ෂණ. මේ වෛරස් ආසාදනයක් නිසා සෙම් ප්‍රතික්ෂාවටත් ඖෂධීය ප්‍රතිකාරයක් නැහැ. නමුත් ප්‍රතිශක්තිකරණයේ වැඩි කරගත හැකි පානයන්, අපි ඔය කොත්ත, මල්ලි, වෙනිවැල් ගැට එහෙම තම්බලා බොන්නේ, මේ පානයන් මගින් අපේ ප්‍රතිශක්තිකරණය වෛරසයට එරෙහිව වෛරසය විනාශ කරන්න අපේ ශරීරය තුළ ශක්තිය වැඩි කරගන්න පුළුවන්. ඒ වගේම පින්න, දූවිලි වැනි සෙම් ප්‍රතික්ෂාවට හිතකර තත්ත්ව වලින් ආරක්ෂා වීමෙනුත් මේ රෝගී තත්ත්වය ඉක්මනින් සුව කරගන්න පුළුවන්. තවත් රෝගයක් තමා පුතේ නියුමෝනියාව. පෙනහැලි තුළට බැක්ටීරියා වෛරස් ඇතුළු වීමෙන් නියුමෝනියාව ඇති වෙනවා. කල්ගත වූ සෙම් ප්‍රතික්ෂාව හා කැස්ස මේ රෝගය හැදෙන්න හේතු වෙනවා. මෙහිදී පෙනහළු ආසාදනය වී පෙනහැලි තුළ දියර එකතු වීම වෙන්න පුළුවන්. මේ තත්ත්වය ඇති වුණොත් වහාම වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු වෙන්න ඕනේ. සෙම් ප්‍රතික්ෂාවට නිසි ආකාරයෙන් ආරක්ෂා වුණේ නැත්නම් මේ නියුමෝනියා තත්ත්වය දක්වා යන්න පුළුවන්. අර අපේ ශ්ලේෂ්මල මත තව බැක්ටීරියාවක් වැඩිම නිසා තත්වය දරුණු වෙලා පෙනහළු තුල ආසාදන ඇති වෙන තත්වයට ඇති වෙන්න පුළුවන්. දැන් ඔයාලා පහුගිටියේ කොවිඩ් රෝගයත් එක්ක ඇති වෙන්නේ නැති අර මරණ සිදුවීම ගැන එහෙම කියනකොට කොවිඩ් නියුමෝනියා, මරණයට හේතුව කොවිඩ් නියුමෝනියාවයි කියලා. ඒ කියන්නේ කොවිඩ් වෛරසය නිසා පෙනහළු තුල මේ ආසාදන තත්වය, මේ ශ්ලේෂ්මල එකතු වෙලා ශ්වසන පෘෂ්ඨය අවහිර වීම, ශ්වසන පෘෂ්ඨයේ සිදුරු වීම වැනි හානි ඇතිවීමෙන් ඔක්සිජන් ලැබීම මදි වෙලා තමයි ඒ මරණ සිදුවෙන්නේ. ඊළඟට අපි බලමු ඔයාලා දැකලා තියෙනවා ඇති ඇදුම රෝගීන්. ඔය ගොඩක් සූස්ම අදින්නේ. ඇදුම රෝගෙ හටගන්නේ දරුවනේ වාතයේ තියෙන දූවිලි, ලී කුඩු, සමහර මල්වල පරාග, සත්ව ලොම් ආදි සමහර ද්‍රව්‍යවලට, විශේෂ අංශුවලට සමහර අයගේ ශ්වසන පද්ධතිය ආසාත්මිකතා දක්වනවා. ඒ කියන්නේ ඇලර්ජික් කියලා කියන්නේ. ඒ වගේ මේ ශ්වසන පද්ධතිය ඒකට ඔරොත්තු දෙන්නේ නැති තත්ත්වයක් දක්වනවා. මේ හේතුවෙන් තමයි සමහර අයට ඇදුම හැදෙන්නේ. මේ ඇදුම රෝගයේදී ශ්වාස නාලිකා ඇතුළතින් ඉදිමි හරස්කඩ කුඩා වීම නිසා ආශ්වාසය අපහසු වෙනවා. ඒකයි අර එයාලා හුස්ම ගොඩක් අමාරුවෙන් ගන්නෙ. එතකොට මේ අහිතකර අංශු වලින් ආරක්ෂා කරගන්න ඕනේ අපේ ශ්වසන පද්ධතිය. ඊළඟට අපි බලමු බ්‍රොන්කයිටිස් කියලා හඳුන්වන රෝගය. ශ්වාස නාලිකා ප්‍රදාහය කියලා හැඳින්වෙන්නේ මෙම රෝගය. වෛරස් හෝ බැක්ටීරියා ආසාදනයකින් ශ්වාස නාලිකා ඉදිමීම මෙම රෝගයේදී සිදුවෙනවා. ඇතැම් විට ස්වරාලයේදී ඉදිමීමට ලක් වෙනවා. අධික කැස්ස, හුස්ම ගැනීමේ අපහසුතාවය, කටහඬ නිසිලෙස පිට නොවීම මේ රෝගයේ ලක්ෂණයි. තවත් රෝගයක් තමයි ක්ෂය රෝගය. බැක්ටීරියාවක් නිසා හටගන්නා රෝගයක්. පෙනහැලි තුල බැක්ටීරියා වර්ධනය නිසා පෙනහැලි පටක කැඩී බිඳි ක්ෂය වීම සිදු වෙනවා. පෙනහැලි ක්‍රමයෙන් ක්ෂය වී සිදුරු ඇති වෙනවා. කැස්ස හා කහින විට සෙම සමග රුධිරය පිටවීම, පෙනහළු පටක කැබලි පිටවීම මේදී දකින්න ලැබෙනවා. මේට අමතරව අධික වෙහෙස, උණ, කෑම අරුචිය, ශරීරයේ කෙට්ටු වීම මේ රෝගයේ ලක්ෂණයි. ප්‍රතිශක්තිකරණ එන්නත් මගින් මේ රෝගය වළක්වා ගන්න පුළුවන්. රෝගය වැළඳුනොත් නිසි වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමෙන් සුව කරගන්න පුළුවන්. නමුත් ආරක්ෂා වීම තමයි දරුවනේ වඩාම වැදගත්. ඊළඟට අපි බලමු දුම්පානය නිසා මොනවද ශ්වසන පද්ධතියට ඇතිවන බලපෑම් කියලා කෙටියෙන්. ශ්වසන පද්ධතිය ආශ්‍රිත රෝග ඇතිවීමට බලවත් හේතුවක් තමයි දුම්පානය. සිගරට් දුමෙහි ශරීරයට විෂ රසායනික රාශියක් අඩංගු වෙනවා දරුවනේ. සිගරට් දුමේ අඩංගු කාබන් මොනොක්සයිඩ් වායුව ඔක්සිජන් වලට වඩා වැඩි වේගයකින් රුධිරයේ තියෙන හිමෝග්ලෝබින් සමග සම්බන්ධ වෙනවා. සම්බන්ධ වෙලා රුධිරය මගින් ඔක්සිජන් පරිවහනය අඩු කරනවා. ඒ කියන්නේ ඔක්සිජන් වෙනුවට ඊට කලින් කාබන් මොනොක්සයිඩ් අණු හිමෝග්ලෝබින් එක්ක සම්බන්ධ වෙනවා. එතකොට පරිවහනය වෙන්නේ ඔක්සිජන් නෙමෙයි මේ කාබන් මොනොක්සයිඩ්. ඒ නිසා පටකවලට ලැබෙන ඔක්සිජන් ප්‍රමාණය අඩු වෙනවා. තවත් එකක් තමයි සිගරට් දුමේ තියෙන නිකොටින් කියන රසායනිකය මගින් හෘද ස්පන්දන වේගය తాවකාලිකව වැඩි කරනවා. එවිට රුධිර පීඩනය වැඩි වෙනවා. තව එකක් තමයි සිගරට් දුම හේතුවෙන් ශ්වසන මාර්ග ඇති පක්ෂම දවසින් දවස විනාශ වෙනවා. ඒ මගින් ශ්ලේෂ්මල සමග දූවිලි හා වෙනත් අපද්‍රව්‍ය ශ්වසන මාර්ගයේ එකතු වීම නිසා ශ්වාසනාල ඉදිමි බ්‍රොන්කයිටිස් යැනි රෝග තත්ත්ව හටගන්නවා. ඔයාලට මං ඉස්සෙල්ලත් කිව්වා ශ්ලේෂ්ම මේ පක්ෂම තියෙනවා, මේ පක්ෂම මගින් තමා ශ්ලේෂ්මල වලින් අලව ගන්න අර අහිතකර අංශු ඉවත් කිරීම සිදු වෙන්නේ කියලා. ශ්වසන මාර්ගෙන් ඉවත් කිරීම. පක්ෂම විනාශ වුණොත් මේ ක්‍රියාවලිය නිසියාකාරව සිදු වෙන්නේ නැහැ. ඒ නිසා අර ශ්වසන මාර්ගයේ ශ්ලේෂ්මල වල ඇලෙන බැක්ටීරියා දූවිලි අංශු වගේ අපද්‍රව්‍ය ශ්වසන මාර්ගයේ එකතු වීම සිදු වෙනවා. එහිම සිදු වෙලත් බ්‍රොන්කයිටිස් තත්ත්වය ඇති වෙන්න පුළුවන්. ඒ වගේම ශ්වසන නාල අපිච්ඡදය සිගරට් දුමට නිරාවරණය වෙනකොට ඒවැයි සෛල අසාමාන්‍ය ලෙස වර්ධනය වෙලා පිළිකා ඇති වෙන්න පුළුවන්. ශ්වසන පද්ධතිය ආශ්‍රිත පිළිකා ඇති වෙන්න පුළුවන් දුම්පානය නිසා. මෙහි අහිතකරම තත්ත්වය නම් සිගරට් නොබන අයට වුණත් මේ රෝග ඇති වෙන්න පුළුවන්. සිගරට් බොන අය අහල පහල හිටියොත් ඒ අයට නිරාවරණය වීමෙන් සිගරට් නොබොන අයට වුණත් මෙම රෝග ඇති වෙන්න පුළුවන්. එහෙනම් දරුවනේ ඔයාලට ආය කියන්න ඕනේ මේ සිගරට් දුම නිසා, සිගරට් දුම්පානය නිසා ශ්වසන පද්ධතියට ඇතිවන හානි වලක්ව ගන්න කොහොමද කියලා අපි නේද. දැන් ඔයාලට පැහැදිලිව තියෙනවානේ සිගරට් බීමෙන් කොච්චර හානියක් අපේ ශරීරයට ශ්වසන පද්ධතියට සිදු වෙනවද කියලා. දැන් ඔයාලා ඉගෙන ගත්තනේ ශ්වසන පද්ධතිය කියන්නේ කොච්චර වැදගත් පද්ධතියක්ද කියලා අපේ පැවැත්මට. ඒ නිසා ඔයාලා මේක තදින් හිතට ගන්න. දුම්පානය කරන කෙනෙක් අසලකවත් ඉන්න එපා. ඊළඟට අපි බලමු තවත් රෝගයක් තියෙනවා සිලිකෝසිස් කියලා. ඒක හැදෙන්නේ සිලිකා අංශු සහිත දූවිලි වලට නිරාවරණය වීමෙන්. වීදුරු, පතල් වැලි, ග්‍රැනයිට්, ගල් අඟුරු ආදී ආශ්‍රිතව වැඩ කරන්නන්ට එම අංශු ආස්වාස වීමෙන්, ඒවා ගර්ත තුල එකතු වීමෙන් පෙනහැලි පටක විනාශ වීම තමයි මේදී සිදුවෙන්නේ. මෙම අංශු ආස්වාසය වලක්වා ගැනීමෙන් තමයි සිලිකෝසිස් වලක්වා ගන්න පුළුවන්. අවසාන වශයෙන් අපි බලමු දරුවනේ තවත් ඒ වගේම රෝගයක් තියෙනවා ඇස්බෙස්ටෝස් අංශු සහ කෙඳි ආශ්වාස වීමෙන්, එම අංශු එක්රැස් වීමෙන් පෙනහැලි පටක විනාශ වීම. මේක හඳුන්වනවා ඇස්බෙස්ටෝසිස් කියලා. ඇස්බෙස්ටස් අංශු කෙඳිති, ඒ කියන්නේ අර වහල වලට ආවරණය කරන තහඩු, ඒවා නිෂ්පාදනයේදී ඇතිවන අංශු කෙඳිති ආශ්වාස වීමෙන් තමයි ඇස්බෙස්ටෝසිස් හැදෙන්නේ. ආශ්වාස වාතයේ පවිත්‍ර බව කෙරෙහි සැලකිලිමත් වීම, දුම්බීමෙන් වැළකීම මගින් මෙම ආබාධ වළක්වා ගන්න පුළුවන්. හොඳයි දරුවනේ, දැන් අපි ශ්වසන පද්ධතිය පිළිබඳ හොඳ අධ්‍යයනයක නිරත වුණා. දැන් අපි ඔයාලගෙන් බලාපොරොත්තු වෙන්නේ ඔයාලා මේ පාඩම හොඳින් අධ්‍යයනය කරලා මෙවර විභාගයේදී උසස් ලකුණක් ලබා ගනී කියලා. මොකද මේ පාඩම මෙවර විභාගය සඳහා අනුමාන කළ හැකි පාඩමක් නිසා. ඒ වගේම ශ්වසන පද්ධති ආශ්‍රිත රෝගවලිනුත් ඔයාලා විශේෂයෙන්ම මේ දිනවල පවතින කොරෝනා රෝගේනුත් ඉතා හොඳින් ආරක්ෂා වෙලා ඉඳී කියලා අපි මේ පාඩම අවසානයේදී ඔයාලගෙන් බලාපොරොත්තු වෙනවා. ඒ එසේම ඉටු වෙයි කියලා ප්‍රාර්ථනා කරමින් අද ඔයාලගේ පාඩමින් මම සමුගෙන ගන්නවා. වෙනත් දවසක තවත් මෙවැනිම පාඩමකින් අපි හමු වෙනවා. එහෙනම් ඔයාලා සියලු දෙනාටම සුබ දවසක්.